මොනවා හරි ප්‍රශ්න තියෙනවද? කියන්න බලන්න මොකද්ද පටිච්චසමුප්පාදේ කියන්නේ කියලා. හේතුව නිසා ඵලය. ඔව්. ඔව් මොකටද? තව අදහස්. ඒක මම විශේෂයෙන් පෙන්නනවා. හේතුව නිසා ඵලය කියන එක විතරක් නෙමෙයි තව ලක්ෂණ ටිකක් තියෙනවා. එකක් තමයි ඒ හේතුවයි ඵලයයි දෙකම එක මොහොතේ. කාල පරතරයක් නැහැ කියන එක තේරෙනවා. දැන් අපි ඔබලෝ පින් කරනව ගොඩන්නේ පව් කරන්නේ පව් කෙරෙනවා කරන්නේ පින්නම් ටිකක් උත්සාහයක් කරන් ඕන ඈ. එතකොට පිනක් හෝ පවක් කරපු ගමන්ම විපාකේ ලැබෙනවද? විපාකේ ලැබෙන්නේ. එතකොට අපි මේ කර්මයයි විපාකෙයි ගත්තොත් එක මොහොතේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි එතන නේ. කාලයක් ගිහින් ඈ කිරි මිදෙන්නත් කාලයක් නෑ. නැත්නම් හාල් වලින් බත් දෙන්න වෙලාවක් යනවා නේද? හාල් තියෙනකොටම බත් තියනවා කියලා පෙන්නේ නෑනේ නේ. බත් තියෙනකොට හාල් පෙන්නේ නෑ. හාල් ටික ඉවත් වෙන්න නේද? ඒතර හාල් වලට බත් නැතුව තියෙන්න පුළුවන් නේද? බත් වලට හාල් නැතුව තියෙන්න පුළුවන්. හැබැයි හාල් නිසා නෙවෙයිද බත්? හාල් නිසා බත් නේද? කර්මය නිසා විපාකේ නේද? එතකොට හේතුඵල හේතුඵල සම්බන්ධය තියෙනවා. හැබැයි පටිච්ච සමුප්පන්න හේතුන් නිසා හටගන්නවා කියන එක මේ ලෝකේ ඕන දෙයකට පොදුයි. හේතුන් නිසා හටගන්නවා, හේතුපත් නිසා හටගන්නවා. සකස් වෙන. එහෙම නැත්නම් අපි සංකත ධර්ම කියන හේතුන්ගෙන් උපදින ඒවට සංකත ධර්ම සකස් වෙන. පටිච්ච සමුප්පාද කියනකොට හේතුඵල දහම විතරක් නෙමෙයි හේතුඵල සම්බන්ධයකුත් තියෙනවා. හේතුයි ඵලයයි අතර සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඊට අමතරව ධර්මතාවයක් පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. දැන් පච්චයා කියන එක කොහොමද විස්තර කරන්නේ? පච්චයා කියන එක හේතුව තියෙනකොට ඵලය තියෙන. හේතුව ඉපදුනොත් ඵලය උපදී. මේක පාලියෙන් කිව්වොත් ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් කියන්නේ හේතුව, සති කියන්නේ ඇතිකල්ලි. ඉමස්මින් සති ඉදං කියන්නේ ඵලය, ඉදං හෝති ඵලය පවතී. ඉමස්මින් සති ඉදං හෝති හේතු ඇතිකල්ලි ඵලය පවතී. ඉමස්ස උපාදාන ඉපදුනොත් හේතුව ඉපදුනොත් ඉදං උපජ්ජති ඵලය උපදී නේ. ඔක තමයි පච්චයා කියන එකේ විස්තර කරන්නේ. හේතුඵල දෙක අතර පච්චයා කියන සම්බන්ධය. අවිද්‍යා පච්චයා සංඛාර කිව්වොත් හේතුව මොකද්ද? අවිද්‍යාව. ඵලය සංකාර. අවිද්‍යාපත්‍ය සංකාර කියනකොට හේතුව අවිද්‍යාව, ඵලය සංකාර. නේද? එතකොට ඔතන පච්චයා කියන එක විස්තර කළොත් කොහොමද දැන් විස්තර කරන්නේ? ඉනස්මින් සති ඉදං හෝති කියනකොට අවිද්‍යාව ඇති කලෙහි ඵලය මොකක්ද? සංකාර. නේද? සංකාර තියෙනවා. අවිද්‍යාව ඉපදුනොත් සංකාර උපදිනවා. නේද? ඉනස්මින් සති ඉදං හෝති ඉනස්ස උපාදා ඉදං උපඤ්ඤති. අවිද්‍යාව තියෙනකොට සංකාර තියෙනවනම් අවිද්‍යාව හටගත්තොත් සංකාරත් හටගන්න ඕනේ. තමයි පච්චයා කියන සම්බන්ධ. පටිච්ච සමුප්පාදේ මොනවාද සම්බන්ධ තියෙන්නේ? පච්චයා කියන එක එකක් අනිත් එක මොකද්ද? හට ගන්න හැටි නිරෝධ. නිරෝධ වෙන්නේ. ඒ කියන්නේ හට නොගන්න හැටි. හට ගන්න හැටි, හට නොගන්න හැටි තමයි පටිච්ච සමුප්පාදේ වෙන්නේ. අවිද්‍යාව තිබුණොත් සංකාර තියෙනවා. අවිද්‍යාව නැති වුණොත් සංකාර නැති වෙන්න නම් තියෙන්න ඕනේ. හට ගන්න. අවිද්‍යාව තියෙනවා නම් සංකාර තියෙනවා. අවිද්‍යාව නැත්තම් සංකාර උපදින්න බෑ. තියෙන එක නැති වෙනවා නෙවෙයි. හරියට දැන් අපි මේ ලයිට් එක දාලා තියෙනකොට බල්බ් එක පත්තු වෙනකොට එළිය තියෙන බල්බ් එක පත්තුනේ නැත්තම් එළිය නැති වෙනවා කියලාද කියේ ඉපදিলা නැද්ද ඉපදিলা බල්බ් එක පත්තු වෙලා නැත්තම් එළිය ඉපදিলা නැහැ නේද තියෙන එළිය නැති වුණා කියන්නේ තියෙන එකක් නැති වුණා නෙවෙයි තියෙන එකක් ගැන නෙවෙයි මේ කියන්නේ හේතුවයි ඵලයයි අතර සම්බන්ධය හේතුව තියෙනවා නම් ඵලය තියෙනවා හේතුව නැත්තම් ඵලය නැහැ ඵලයක් ඉපදිලා නැහැ අර කලින් තිබුණ එක නෙවෙයි හේතුව තියෙනකොට ඵලය තියෙනවා හේතුව නැත්තම් ඵලය උපදින්න බෑ හට ගන්න ඒගයි නිරෝධය දැන් දුක දුකයි දුකට හේතුව මොකද්ද දුකට හේතුව මොකද්ද චතුරාර්ය සත්‍ය තණ්හා දුකයි දුකට හේතුවයි දුක්ඛ නිරෝධයයි දුක නැති කිරීමේ මාර්ගයයි නේද? ඒකට දුකට හේතුව තණ්හාව නේද? එහෙනම් තණ්හාව තියෙනකොට දුක තියෙනවද නැද්ද? තණ්හාව තියෙනවනම් දුක තියෙන්නම ඕන. ඒකයි පච්චය කියන්නේ. විමස්මින් සති ඉදං හෝති. තණ්හාව තියෙනකොට දුක තියෙනවා. තණ්හාව ඉතුරු වෙලා දුක නැහැයි කියන්න බෑ. හරි? තණ්හාව දුකට හේතුව නම් තණ්හාව තියෙනකොට දුක තියෙනවා. ඉනස්මින් සති ධම්ම. හරි? එහෙම නැහැ කියනවා නම් ඒක පටිච්ච සමුප්පාදේ නෙවෙයි. පටිච්ච සම්පන්න සම්බන්ධේ නෙවෙයි. හාල් තියෙද්දිවත් නැහැ කියන්නේ. ආල් නිසා බත් වුණාට හාල් තියෙන එකට බත් නැහැ නේද? එතකොට ඒක පටිච්ච සමුප්පන්න නෙවෙයි. ඒක හේතුඵල සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඒකට අපි පටිච්ච සමුප්පන්න කියන්න බෑ. පටිච්ච සමුප්පන්න කියනකොට හේතුඵල සම්බන්ධෙත් තියෙන්න ඕන. ඊට අමතරව මේ දෙක එක මොහොතේ යෙදෙන්න. දැන් බල්බ් එක පත්තු උණ ගමන් එළිය තියෙනවා නේ. ඒ දෙක කාලපරතරයක් නැහැ. පත්තු වෙලා නම් එළියත් ඒකමයි තියෙන්නේ. ඊට කලිනුත් නෙමෙයි නේද? බල්බ් එක පත්තු වෙන්න කලිනුත් නෙමෙයි එළිය තියෙන්නේ. පස්සෙත් නෙමෙයි. ඒ මොහොතේ. තියෙන තේරුණා නේද? පෙරපසු නොවේ. දැන් දැල්ලක් පත්තු වෙනකොට ආලෝකේ තියෙන. පත්තු වෙන්නේ නැත්නම් ආලෝකේ නැහැ, ආලෝකේ ඉපදිලා නැහැ, හටගෙන නැහැ. දැන් පත්තු වෙන්නේ නැත්නම් පානක් නිවිලා තියෙනකොට අපි කියනවාද ආලෝකේ නැති වුණා කියලාද, ආලෝකේ හටගෙන නැද්ද? මොකද්ද කියන්නේ? පහන පත්තු වෙලා නැහැ. ආලෝකේ නැති වෙලාද, ආලෝකේ ඉපදිලා නැද්ද? හටගෙන නැහැ, ඉපදිලා නැහැ නේ. දැන් නිකම් පානක් තිබුණාට එළිය නැති වුණා කියන්නේ නැහනේ නේද? කරුවල එක පානක් තියෙනකොට නේද? එළිය හටගෙන නැහැ නේද? ඒක පහන පත්තු වුණොත් එළිය හට ගන්නවා. එතන පටිච්ච සමුප්පාදය. දැල්ලයි ආලෝකයයි කියනකොට පටිච්ච සමුප්පාදය. දැල්ල හේතුව නම් ආලෝකේ ඵලයි. දැල්ල නිසානේ ආලෝකේ තියෙන්නේ නේද? ඒ වුණාට දැල්ල ඉස්සෙල්ලා තිබිලා ආලෝකේ තත්පරයක් පස්සේද එන්නේ? නැහැ. ඒ මොහොතේ. නේද? පැහැදිලිද මම කියන්නේ? ඒකට හේතුඵල විතරක් නෙවෙයි. හේතුවයි ඵලයයි එක මොහොතේ. ඒ කියන්නේ අපිට ඵලය ගැන කතා කරන්න බෑ හේතුව නැත්තම්. හේතුව නැත්තම් ඵලය හටගන්නේ නැහැ. දැන් අපි ඵලය විතර දැන් බත් තියනවා කියලා කතා කරන්න පුළුවන් හාල් නැතුව. නේද? බත් පිඟාන තියනකොට හාල් නැහැ නේ උතන. ඒකට ඵලය තියෙනවා හේතුවක. හේතුව එතන තියෙන්න අවශ්‍ය නැහැ. නේද? එතන එතකොට හේතුඵල සම්බන්ධය තිබුණට පටිච්ච සමුප්පන්න සම්බන්ධය නැහැ. ඒ කියන්නේ ඵලයට නිකන් තියෙන්න පුළුවන් නම් හේතු නැතුව. ඒකට පටිච්ච සමුප්පන්නයි කියන්නේ නැහැ. පටිච්ච සමුප්පන්නයි කියවහන් තේරුම් ගන්න ඵලයක් ගැන අපිට කතා කරන්න බෑ හේතුව යෙදෙන්නේ නැති මොහොතක. හේතුව යෙදෙන්නේ නැති මොහොතක ඵලයක් ගැන කතා කරන්න බෑ. දැන් පහනේ දැල්ලක් ගැන කතා කරන්න පුළුවන්ද? තෙල් නැත්තම් බෑ. තිරේ නැත්තම් බෑ. ඒකට තෙලුයි තිරෙයි තියෙන කොටමයි ආලෝකය. නේද? තෙලුයි තිරෙයි ඊයේ තිබුණා දැන් ආලෝකේ තියෙනවා කියන්න පුළුවන්ද? එහෙම බෑ. ඒවා යෙදිලා තියෙන මොහොතේම ඵලය තියෙනවා. ඒකට පටිච්ච සමුප්පන්න කියනකොට තේරුම් ගන්න ඵලයක් ගැන කතා කරන්න බෑ හේතුන්ගෙන් තොරව. හේතුන් යෙදෙන්නේ නැති මොහොතක ඵලයක් ගැන කතා කරනවා නම් ඒක පටිච්ච සමුප්පාදේ නිවේ. පැහැදිලිද? ඒක තමයි ඒ ඉමස්මින් සති ඉදං හෝති කියන්නේ. ඒකෙම තව පැත්තක් තමයි ඉමස්ස උපාදා. හේතුව ඉපදුනොත් අනිවාර්යයෙන්ම ඵලය උපදින. ඉදං උපජ්ජති. ඇයි ඒ දෙක එකට පවතින්නේ? දැල්ල පත් වුණොත් ආලෝකේ උපදිනවමයි. ඇයි කාටවත් නවත්තන්න බෑ නේද? ඒකට පටිච්ච සමුප්පන්න කියනකොට ඒක බාහිර කෙනෙක් කරන පාලනයක් නෙවෙයි. හේතුව තියෙනවා නම් ඵලය තියෙනවා. හේතුව නැත්තම් ඵලය නැහැ. අවුරු හිටියක් නැත. ඒක වෙන බලවේගයක සම්බන්ධයක් නැහැ. ඒක හටගන්න හේතුව තියනා නම් හටගන. හේතුව නැත්තම් හටගන්නේ නැහැ. පැහැදිලිද? ඊට පච්චයා කියනකොට කරුණු දෙකක් තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. පැහැදිලිද? මේ ඇතිකල් හිමයක් තියෙනවා. මෙය ඉපදුනොත් මෙයත් අටගන්නවා. එලාරි ඉමස්මින් අසති ඉදං නහෝති. මේ දේ නැත්තම් මෙය නැහැ. ඉමස්මින් අසති ඉදං නහෝති. ඉස්සෙල්ලා කියපු එකේ විරුද්ධ පැත්ත. ඉමස්මින් අසති මේ දේ නැත්තම් ඉදං නහෝති. තව තින්නේ. ඉමස නිරුද්ධ හේතු නිරුද්ධ නම් ඉදන් නිරුද්ධ ඵලය නිරුද්ධ නැහැ හේතුව තියෙද්දි ඵලය තියෙනවා කියලා එකක් නැහැ කිව්වේ ඒකයි හරි හේතුව නිරුද්ධ නම් ඵලය තියෙනවා කියන්න බෑ පටිච්ච සමුප්පාද අපි හාල් ටික නිරුද්ධ වුණා කියලා හාල් ටික නිරුද්ධ නම් බතුත් නිරුද්ධ වෙන්න ඕන පටිච්ච සමුප්පන්න ඒකයි ඒක පටිච්ච සමුප්පාදයට ගැලපෙන්නේ නැහැ. තම හේතුඵල තිබුණාට පටිච්ච සමුප්පන්නව ගතිය නැහැ. මොකද හේතුවටයි ඵලයටයි වෙන වෙනම පවතින පුළුවන්. එකකට එකක් ඒකේ සම්බන්ධතාවයක් නැහැ. සම්බන්ධතාවයක් නැත්තේත් නැහැ. ආල් නිසා තමයි බා. ඒ උඩට ඒ දෙකට වෙන වෙනම පවතින පුළුවන්. අනිත් එක නැතුව එකකට පවතින පුළුවන්. ප්‍රකට වෙන්නේ නැහැ නේ මේ පවතින්න පුළුවන් හේතුව නැතුව ඵලයට පවතින්න පුළුවන් නේද? බත් තියෙන වෙලාවේ හාල් විද්‍යමාන නැහැ. නැහැ. කතර අර කියපු ධර්මයට ගැලපෙන්නේ නැහැ නේද? ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන එකට ගැලපෙන්නේ නැහැ. මේ ඇතිකල්හි මේ තියෙනවා, මේ නැතිකල්හි මේ නැති වෙනවා. හාල් නැත්තම් බතුත් නැති වෙනවා. නේ තියනවා කිව්වොත් මෙතන ගැලපෙන්නේ නැහැ. ඉනස්මින් අසති ඉදන් නහෝති. හේතු නැත්නම් ඵලෙ නැති වෙන්නේ. බැරි. ඒ කියන්නේ කාලපරතරයකට දාන්න බෑ මේ හේතුවයි ඵලයයි අතර සම්බන්ධය. එතකොට බුදුහාමුදුරුවෝ ඔන්න මෙනෙහි කළා කියනවා මේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම වශයෙන් මොකද අනුලෝම වශයෙන් මෙනෙහි කරනවා කියන්නේ හටගන්න ස්වභාවය මෙනෙහි කරනවා හටගන්න ස්වභාවය උදයිදාකට නෙවෙයි අනුලෝම කියන්නේ හටගන්න විදිය මෙනෙහි කරනවා පච්චයා කියන්නේ පච්චයා කියන්නේ හටගන්න විදිය හේතුව තියෙනවා නම් ඵලය තියෙනවා ඒ හටගන්න විදිය හේතුව ඉපදුනොත් ඵලය උපදිනවා. ඒ තව හටගන්න විදිහ. නේද? ඊළඟට ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළා කියන්නේ හට නොගන්න විදිහ. හට නොගන්නේ කොහොමද? හේතු නැත්තම් ඵලය නැහැ. විනස්මෙන් අසති ඉදන් නහෝති. හේතුව නැති කළොත් එහෙම ඵලයක් නැති වෙනවා. විනස්මෙන් අසති ඉදන් නහෝති ඉමස්ස නිරුද්ධා ඉදන් නිරුච්චති. ඒ ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම. මුලින්දන් අගටයි අගින්දන් මුලටයි කතාව නෙවෙයි. උපදින හැටි උපදින් නැති. ඒ කියන්නේ නූපදින හැටි. උපදින හැටි නූපදින හැටි. හට ගන්න හැටි හට නොගන්න හැටි. මෙනෙහි කරා. පැහැදිලිද මේ? එහෙනම් අවිද්‍යාව තියෙනකන් සංකාර තියෙනවා සංකාර නැති කරන්න නම් මොනවද නැති කරන්න ඕන අවිද්‍යාව අවිද්‍යාව තියෙනකන් සංකාර තියෙනවනේ සංකාර නැති කරන්න නම් අවිද්‍යාව නැති වෙන්න ඕන නේද දැන් ආලෝකය තියෙනවනම් බල්බ් එක පත්තු වෙද්දී ආලෝකය නැති කරන්න නම් මොකද කරන්න ඕන බල්බ් එක නිවන්න ඕන හේතුව නැති කරන්න නේද? අහනකින් නම් ආලෝකේ ඉන්නේ දැල්ලපත්තු වෙනකන් ආලෝකේ තියෙනවා. ආලෝකේ නැති කරන්න නම් මොකද කරන්න ඕන? දැල්ල නිවෙන්න ඕන. නේද? මේක මේ හරි සරල දෙයක්. මේ මහා ගැඹුරු දෙයක් නෙවෙයි. නේද? හේතු හේතු තියනවා නම් ඵලය තියනවා හේතු නැත්තම් ඵලය නෑ ඔච්චර ඔව් දැන් ඒකට අවිද්‍යාව අඳුර ගන්න ඕන අවිද්‍යාවෙන් හැදෙන මොනවා හරි හැදෙනවා නම් ඒක අඳුර ගන්නත් ඕන අවිද්‍යාවෙන් ඇත්තටම දැන් අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන ඔහොමම යනවා නේද මොනවද තියෙන්නේ කියන්න බලන්න අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. නාම රූප පත්‍යය සලආයත. සලආයතන පත්‍යය පස්ස ස්පර්ශ. පස්ස පත්‍යය වේදනා. වේදනා පත්‍යය තණ්හා. තණ්හා පත්‍යය උපාදාන. උපාදාන පත්‍යය භව. භව පත්‍යය ජාති. ජාති ජාති කියන්නේ මොකක්ද? ඉදදී හටගන්න. ඈ ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවන්ත ඇති වෙනවා. ඒ කියන්නේ දුක් ගොඩ ඇති වෙනවා ඉදදී. ඒව මේ තස්ස කේවලස්ස. මෙන්න මේ විදිහට එකම කේවලස්ස කියන්නේ එකම කේවල කියන්නේ ඒව මේ තස්ස කේවලස්ස. මෙන්න මේ විදිහට එකම හේතුව නැත්නම් එකම විදිය ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ සමු දුක්ඛ දුක්ඛ ඛණ්ඩස්ස සමුදයෝ හෝති. දුක්ඛන්දරාවේ සමුදය දුක් ගොඩ හටගන්නේ මෙන්න මේ විදිහට. මේක තමයි එකම විදිය දුක් ගොඩ හටගන්න. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඒ සමුදය පෙන්නන්නේ දැන් දුක් ගොඩ ඇති වෙන්නේ ජාතිපච්චය. ජාතිපච්චයනි ජරා මරණ ශෝක පරිදේව නේද ඔක්කොම ටික. එහෙනම් ඒ දුක් ටික ඇති වුනේ ජාතියයි. ඒක හේතුව මොකද්ද? හේතුවයි ඵලයයි කිව්වොත් දැන් දුක් ගොඩ ඵලය නම් හේතුව මොකද්ද ඒකට? ඉපදීම ජාති. නේද? ජාතිය ඵලය නම් ජාතිය හටගත්තේ මොකක්ද? භව පත්‍ය ජාති. එහෙනම් භවය තමයි හේතුව ජාති ඉපදීම. එහෙනම් භව කියන එක නැති වුණොත් උපදින්නේ නැහැ. තේරුණාද? දැන් ඉපදීම නැති වුණොත් දුක් ගොඩ නැහැ. ඉපදීම තිබුණොත් දුක් ටික තියෙනවා. ඉපදීම නැති වුණොත් දුක් තියෙන්න බෑ. ඔයයි පටිච්ච සම්පන්න කියන්නේ. පච්චයා කියනකොට මේ දේ තියෙනා නම් මේ දේ තියෙනවා. නිරෝධා කියනකොට මේ දේ නැත්තම් මේ දේ නැහැ. ඒකට ඉපදීම තියෙනා නම් දුක තියෙනවා. ඉපදීම නැත්තම් දුක නැහැ. හරි. ඒ වගේ දැන් ඉපදීම තියෙන්නේ භව පච්චයා ජාති. භව කියන එක තියෙනා නම් ඉපදීම තියෙනවා ජාති. භව කියන එක නැත්තම් උපදින්න බෑ. හරි. ඉනස්මින් අසති දන්නා හොත. භව කියන එක ඇති වෙන්නේ ඇයි? උපාදාන පත්‍ය භව. නැත්නම් උපාදානෙ තියනවා නම් භව තියෙනවා. උපාදානෙ නැත්තම් භව කියන එක තියෙන්න බෑ. ඔව්. දැන් ඔය වචන ටිකක් කියනකොට තේරෙන්නේ නැහැ මොනවද කියලා නේද? ටිකක් අමාරුයි. මේවයි තේරුම් හොයාගන්න වෙනවා අපිට. භව. එහෙම අහලා තියෙනවා නේද? සීකාටේ පිණිස කර්ම රැස්. නිකන් භව කියන්නේ මොකක්ද? අර සද්දේ තියෙන භවක් තියනවාද නේද? වෙනද සද්දේ නැහැ නේද? ඈ අද ටිකක් කර ඈ ඔව් ඉන්න බව තියෙන බව ඔක තමයි බව කියන්නේ ඈ පවතින බව ඈ හදාගත්තොත් තියෙනවා. හදෙනවා නෙමෙයි හදාගත්තොත් තියෙනවා. ඈ එකත් හේතුඵල. භව ඇති වෙන්න හේතු ටික තිබුණොත් භව තියෙනවා. ඉනස්මින් සති ඉදං හොති. නේද? අපි ප්‍රාර්ථනා කළාද නැද්ද කියන කතාව නෙවෙයි. භවය උපදින්න මොනවා හරි හේතු ටිකක් තියෙනවනම් අනේ පටිච්ච සමුප්පාදේ දකින්නවා කියන්නේ ඒක. අපි කැමති වුණත් නැති වුණත් භවයේ ඇති වෙන්න හේතු ටික තියෙනවා නම් භවයේ තියෙනවා. භවයේ නැති වෙන්න නම් මොකද වෙන්න ඕනේ? භවයේ උපදින්න හේතු ටික හේතු සකස් වුණත් භවයේ තියෙනවා. භවයේ නැති වෙන්න නම් මොකද වෙන්න ඕනේ? හේතු නැති වෙන්න ඕනේ. වෙන විදිහක් නැහැ. නේද? ඒ භවයේ තියෙන හේතු මොනවද? වචන වලින් උපාදාන පත්‍ය බව. උපාදානයේ තිබුණත් බව කියනවා නේ. උපාදානයේ නැති වුණත් තමයි භවය නැති වෙන්නේ. උපාදාන නැති වුණත් භව නැහැ. එහෙනම් භවය නැති කරන්න නම් උපාදාන නැති කරන්නම වෙනවා. උපාදාන ඉතුරු වෙද්දි භව නැති කරනවා කියන එකක් මේ පටිච්ච සමුප්පාදයට ගැලපෙන්නේ නැහැ. ඇයි? මස්මින සතේ ඉඳන් හොති කියවනේ. ඒ උපාදානේ තියෙනවා නම් භව තියෙනවා. උපාදාන පත්‍ය භව. ඉමස්මින් අසති ඉඳන් හොති. උපාදානේ නැති වුණොත් එදාට තමයි භව කියන එක නැති වෙන්නේ. එහෙනම් ඔන්න තියෙන භව නැති වෙන්නේ උපාදානේ නැති වුණ දවසට. අපි බලමු කොහොමද කියලා. ඈ උපාදානේ කියන්නේ මොකක්ද? අල්ල ගන්නවා. ඒ කියන්නේ දැඩිව බාර ගන්න. අපි එහෙම්මමයි කියලා පිළිගන්නවා. දැන් මම මෙතන ඉන්නවා කියලා පිළිගන්නේ. දැඩිව පිළිගන්නේ. නැත්? කවුරු හරි නැගෙවොත් පිළිගන්නවා. ඒක තමයි දැඩිව පිළිගන්න කියන්නේ. ඒකට උපාදාන කරනවා. අනිත්‍ය ඉන්නවා කියන එකත් අපි දැඩිව පිළියම්. උපාදාන කරනවා. මම ඉන්නවා කියන එක. මමත් මෙතන ඉන්නවා නේ. ඒක? ඒකත් පිළියරන්නේ. කවුරු හරි කිව්වොත් ඔයා ගිය සතියේ හිටියේ නැහැ කියලා රණ්ඩු වෙන්නත් ඒක මොකද නැත්තේ මං හිටියා. නේද? එතකොට මම ඉන්නවා කියන එක බාර ආරම්භ නැද්ද? බාර ඕකට කියනවා. ඒ කියන්නේ දැඩිව බාර නිකන් නෙවෙයි. ඒ කවුරුවත් නැහැ කිව්වට පිළිගන්නේ. නේද? ඒක එහෙම්මමයි කියලා නිකන්. ඒකෙම බැසගෙ. ඒක ඇත්ත කරගෙන. නේද? ඕකට කියනවා උපාදාන. පොඩ්ඩක් අහලා තියෙන එක ටිකක් වෙනස් වගේ නේ. ඔහොම තමයි ධර්මයේ කියලා තියෙන්නේ. අර ඉතින් ඔය පාලි වචන කියන්න පුළුවන්. ඔය කිව්වොත් ඔයගලන්ට දැනට ටිකක් පැටලෙනවා වැඩි. ඒ රූපේ බැස ගන්නවා කියලා තියෙනවා. රූපේ උපාදාන කරනවා. ඒක එහෙම්මමයි කියලා පිළිගන්න. හරි. ඊළඟට එහෙම ඒක එහෙම්මමයි කියලා පිළිගත්තොත් ඒක තියෙන බවක් තියෙනවා. මම ඉන්නවා කියලා දැඩිව පිළිගත්තොත් මම ඉන්න බව තියෙනවා නේද? රූපදාන පච්චය බව. දෛලියේ සද්දේ තියෙනවා කියලා අපි බාරගත්තා නම් ඒක එහෙම්මමයි කියලා. එතකොට සද්දේ තියෙන බවක් තියෙනවා. සංඥාව කියන්නේ මොකද්ද සංඥාව කියන්නේ? අඳුරගන්න. ඒ තියෙන බවක් තිබුණොත් තමයි අඳුර ගන්න වෙන්නේ නේ. දැන් රූපයක් තිබුණොත් අඳුර ගන්න. මම හිටියොත් අඳුර ගන්න. තව කෙනෙක් හිටියොත් අඳුර ගන්න. නේද? රූපයක් තිබුණොත් අඳුර ගන්න. පණ තියෙනවා වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒකට සංඥාවක් දෙන්න පුළුවන්. නේද? මොනාරි දෙයක් තිබුණොත් තමයි සංඥාව දාන්න වෙන්නේ. නේද? සංඥාවක් දාන්නේ අපි අනිත් ඒවායින් ඒක වෙන් කරන්නේ. තවත් දේවල් තියෙනවා නම් අපට අවශ්‍ය දේ වෙන් කරගන්න සංඥාවක් ඕන නේද? දැන් ගොඩක් කට්ටිය ඉන්නකොට තමන්ව වෙන් කරන්න නමක් දෙන්න. නේද? ඒකට ඒ සංඥා. ගොඩක් ಜಾති තියෙනකොට අපි එකක් වෙන් කරන්න මේ පැදුර කියලා අන්න එකට වෙනම වැදුර කිව්වොත් ඒක වෙන් කරන්න පුළුවන් පුටු වලින් නේ. ඇයි ඒ සංඥා? පැහැදිලිද? ඒ මෙතන සංඥාව කතා කරලේ නැහැ. උපාදාන පත්‍යා බහු. බහු පත්‍යා ජාති, ජාති පත්‍යා ජරා මරණ ඔය දුක කියන එක. දැන් මේ දුක ඇති වෙන්න හේතු ටික හොයාගෙන යන්නේ නේද? දුක හටගන්නේ ජාතිය තියෙන හින්දා, ඉපදීම තියෙන හින්දා. ඉපදීම හටගන්නේ භවය තියෙන හින්දා. භවය හටගන්නේ උපාදානෙ තියෙන හින්දා. උපාදානෙ හටගන්නේ මොනවද තියෙන හින්දාද? තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. නේද? දැන් මේක තේරුම් අරන්නේ මේ බුදුහාමුදුරුව මෙහෙම දේශනා කරලා තියෙනවා නේද? උපාදානෙ තියෙන්නේ තණ්හාව තියෙන කොට කියලා. තණ්හා පත්‍ය උපාදාන. තණ්හාව තියෙන්නේ මොනවා තියෙන කොටද? වේදනාව තියෙන. විඳි. වේදනාව තියෙනවා නම් තණ්හාව තියෙනවා. වේදනාව නැත්තම් තණ්හාව නැහැ. ඔකයි පටිච්ච සමුප්පන්න බව. වේදනාව තියෙන්නේ මොනවා හින්ද? දැන් එහෙනම් තණ්හාව නැති වෙන්න නම් වේදනාව නැති වෙන්න. වේදනාව තියෙන්නේ මොනවා හින්ද? පස්සේ. පස්සපච්චය වේදනා. ස්පර්ශය නැති වුණා නම් වේදනාව එන්න පුළුවන්ද? හට ගන්න පුළුවන්ද? බැහැ. ස්පර්ශය තියෙන්නේ මොනවා හින්දද? ආයතන. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයෙන් එකක් හරි තිබුණොත් ඒකේ ස්පර්ශය තියෙනවා. පස්සපච්චය වේදනා. ස්පර්ශය නැති වුණොත් වේදනාවක් නැහැ. ස්පර්ශය තියෙන්නේ මොනවද තිබුණත්? ආයතන. නේද? සලායතන පච්චය පස්ස. ආයතන තිබුණ නැත්නම් ස්පර්ශ වෙන්න බෑ. ආයතන තියෙන හින්දා තමයි ස්පර්ශ වෙන්නේ. ආයතන හටගන්නේ මොනවා හින්දාද? නාම රූප. නාම රූප පච්චය සලායතන කියනවා නේද? නාම රූප නිරෝධා සලායතන නිරෝධ. හරි. නාම රූප තිබුණත් සලායතන තියෙනවා. නාම රූප නිරුද්ධ නම් සලායතන නිරුද්ධ. උපදින්නේ නාම රූප. උපදින්නේ මොනවා හින්දාද? විඥාන. විඥාන පත්‍ය නාම රූප. විඥාන නිරෝධ නාම රූප නිරෝධ. ඒතකොට විඥානය නැති වුණා නම් නාම රූප හටගන්න බෑ. හරි. විඥානේ ඉපදුනේ නැත්නම් නාම රූප උපදින්න බෑ. ඊළඟට විඥානේ මොනවා හින්දාද උපදින්නේ කියනවා? සංකාර. සංකාර පත්‍ය විඥාන. එහෙනම් සංඛාර තියෙනවා නම් විඥාන තියෙනවා. සංඛාර නැත්නම් විඥාන හටගන්න බෑ. සංඛාර උපදින්නේ මොනවා හින්දාද? අවිද්‍යාව. නේද? අවිද්‍යාව තියෙනවා නම් සංඛාර තියෙනවා. අවිද්‍යාව නැත්නම් සංඛාර මොකද වෙන්නේ? උපදිනවද? නැහැ. උපදින්නේ නැහැ. ඔන්න ඔහොම ධර්මතාවයක් තමයි දැන් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. අපට තේරෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. තේරුම් ගත්තොත් දහම දකින්න. යමෙක් පටිච්ච සමුප්පාදය දැක්කොත් දහම දැක්කා වෙනවා. යමෙක් දහම දැක්කොත් බුදුරජාණන් වහන්සේ දැක්කා වෙනවා. උපාදානෙ නැති කරන්නේ කොහොමද? ඇයි උපාදානෙ නැති කරන්න ඕන? නමෙක් නැහැ. නමෙක් නැත්නම් ඉතින් නැති කරන්නේ මොකක්ද? ඇත්ත තත්ත්වය එහෙම නේ. ඇත්ත. ඒක තමයි මේ හොයන්න හදන්නේ. මොකද්ද කරන්න ඕන කියලා තමයි මේ හොයන්න හදන්නේ. ඒක දැන් ධර්මයෙන් හොයාගන්න. මගෙන් අහලා උද නැද්ද කියලා අහගත්තට බෑ. Taman දක්ෂ වෙන්න ඕන. මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා. එහෙනම් මේ කියන එක ධර්මයට ගැලපෙනවා. හරි. මොකද්ද? ඒ ක්‍රමයක් නේ අහන්නේ. සක්කාය දිට්ඨිය නැති කරන ක්‍රමේනේ අහන්නේ. නේද? සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලා ඒක හොයාගන්න. මම නේද? මම කියලා කෙනෙක් ඉන්නවා කියන එක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. නේද? ඇයි ඕක නැති කරන්න ඕන? ඒකින්ද උපාදාන කරනවා. මම ඇහුවේ දැන් උපාදානේ නැති කරගන්න ඕන මොකටද? උපාදානේ වෙ තිබුණා වේ. මොකද්ද ප්‍රශ්නේ? ඇයි නැති කරන්න ඕන? භවයෙන් භවයට යන්නේ ආයි උපදින්නේ උපාදානේ තියෙනවා. නැහැ උපදින්න ඕනේ. කැමති නැද්ද උපදින්න? ඈ? ඒක නැහැ නැති කරන්න ඕන මොකද? උපදුනත් මොකද්ද ප්‍රශ්නේ? කැලේ ස්ට්‍රෙස් කරාට මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද වෙන්නේ? කැලේ ස්ට්‍රෙස් වෙන උපදිනකොට මොකද්ද වෙන්නේ? සතර අපායි. සතර අපායි නොගිය නම් ප්‍රශ්නයක් නැහැ නේ. හ? ඔව්. ඒක තමයි මං ඇහුවේ. සුගතිය විතරක් යනවා නම් ප්‍රශ්නයක් නැහැ. දුගතිය යන එක තමයි ප්‍රශ්නේ. ඒකත් හරියව හිතන්න. දැන් ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකේ යනවා නම් උපදින්නද කැමති උපදින්න නැතුව ඉන්නද? මානිටත් අහන්නක ඊළඟ ජීවිතේ අපාය යනවා නම් උපදින්නද කැමති උපදින්න නැතුව ඉන්න? ඊළඟ නෑ මේකට හිතලා උත්තරේ දෙන්න. අපි හිතමු ඊළඟ ජීවිතේ අපාය යනවා කියලා කවුරු හරි කියන. දැන් උපදින්නද කැමති උපදින්න නැතුව ඉන්න? අපෝ එහෙ යනවට වඩා හොඳයි උපදින්න නැතුව ඉන්න. එහෙම හිතනවා නේද? ඈ? කවුරු හරි ඇවිල්ලා කියන්න ඕන. මේ ෂුගර් එකටම අපායි තමයි යන්නේ ඔන්න මැරුණාට පස්සේ. එහෙනම් මැරෙන්න බොහොම බය වෙනවා නේද? ඇයි? අපායි යන්න වෙනවා. නේද? තව කෙනෙක් කියනවා මැරුණාට පස්සේ ෂුගර් එකටම දිව්‍ය ලෝකේ යනවා. දැන් මොකද වෙන්නේ? මලකට මැරෙන්නත් හිතෙන්න ඕවා. මේ මොන දුකද මේ? නේද? ඈ? දිව්‍ය ලෝකේ මොන සැපද නේද? මේවා කියන්නේ. අස්සා කරන්න ඕනේ, ළමයි හදන්න ඕනේ, හම්බ කරන්න ඕනේ, කෑම උයන්න ඕනේ. ඈ? ඔක්කොම හම්බ වෙනවා. මේ හිතවට ගොඩක් හොඳයි කියලා අහලා තියෙනවා නේද? ඕන දෙයක් සිතූපතු සම්පත් ලැබෙනවා කියනවනේ. කප්පුකද මොකක්ද එකක් තියෙනවා කියලා පූජා තියෙන එකක් පූජා. නේද? ඒ ගිහිල්ලා ඒවා ලබා ගන්න. නේද? දැන් මේවා තේරුම් ගන්න වෙනවා. ඒ කියන්නේ අපි කාටවත් ඕන බලියට නිවන් දකින්න බෑ තමයි. තමන් තේරුම් ගත්තොත් විතරයි මේ වයින් තේරෙන්න පුළුවන්. දැන් ආයේ මං අහනවා මොකටද උපාදානෙ නැති කරන්නේ? මගෙන් එන උපාදානෙ නැති කරන්නේ කොහොමද කියලානේ. ඇයි ඕක නැති කරන්න ඕන? උපාදාන නිසා භවය හටගන්න. භවය තිබුණොත් උපදින්න වෙනවා. උපදුණොත් මොකද්ද ප්‍රශ්නේ? ආයි කොහේ යන්න? හරි ආයේ යන තැන තමයි උපදින්නේ. දැන් මොකද්ද ප්‍රශ්නේ? උපදුණාම ප්‍රශ්නයක් නෑ. අපි දාමු බර්ත්ඩේ පාටියක් නේ. හරි සතුටුයි. ඈ? උපදුණාම දුක එනවා. ඔන්න ඕක අපිට අමතක වෙයි. ඒ ඉස්සෙල්ලා කිව්වේ ජාති පච්චය මොකද්ද කිව්වේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස මහා ගොඩක් කිව්වා නේද? ඈ? ජරාව කියන්නේ මොකද්ද? වායසට යන එක. වායසට යන එක දුකද සතුටද? දුකයි. මරණය, මැරෙන එක සතුටද දුකද? දුකයි. ශෝක, ශෝක වෙන්නේ. පරිදේව අඬනවා, වැළපෙනවා. ඈ ශෝක පරිදේව දුක්ඛ දුක් දොම්නස් පායාසෙන් කන්නට දරා ගන්න බැරි මට්ටමට දුක් වෙනවා. ඈ දැන් මේවා එන්නේ ඇයි? ඉපදුනේ. අය ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. අපිට උක වෙන්නේ නේද? බුදු කෙනෙක් හොයාගෙන මේ දේශනා කරන්නේ මේ සර්වඥතා ඥාණයෙන් දැකලා. එතකොට ඔය දුක්ඛන්දරාව, දුක්ඛන්දරාව ඇති වෙන දුක්ඛක්ඛන්දස්ස සමුදය නේද? දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මේ එකම හේතුව මොකද්ද? ඉපදීම නැත්නම් ජාති. ජාතිපත්‍ය ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපාදානස්ස නේද? එහෙනම් ඉපදුනොත් දුකයි කියන එක අඩුගානේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලාවත් අපි මතක් කරගන්න. දැනට දැනෙන්නේ නැත්තම් තේින්නේ නේද? අපට පේන්නේ නැති දෙයක් තමයි බුදුහාමුදුරුවෝ අවබෝධ කරලා දේශනා කරන්නේ. අපි ගැන අනුකම්පාව. මේ මෝඩකම හින්දා මේවා දකින්නේ නැහැ. දකින්නේ නැති හින්දා දුක් විඳිනවා. මේ ඉපදුනත් දුකයි කියන එක දකින්න ඇති හින්දා අපි ඉපදෙන්න ඕනෙන වැඩමයි කරන්නේ. ඉපදෙන්න ඕන වැඩේ තමයි භවය සකස් කරන්නේ. ඒ භවය සකස් කරන්න ඕන දේවල්මයි අපි කරන්නේ. භවය සකස් කරන්නේ කොහොමද? උපාදාන කරලා. තේරුණා? අනහම උත්තරයක් එන්න ඕන. එහෙනම් උපාදාන නැති කළොත් තමයි භවය සකස් වෙන්නේ. භවය සකස් වෙන්නේ නැත්නම් තමයි උපදින්නේ. ඇයි උපදින්නේ නැත්තේ කියලා ඇහුවොත් මොකටද උපදීම නැති කරන්න ඕන? ඇයි උපදිනේක නැති කරන්න ඕන? දුක ඉපදුනොත් දුකයි. දුක් විඳින්න වෙනවමයි ඉපදුනොත්. එහෙනම් අපි දුක් විඳින්න කැමති නැත්තම් නේද? මේ දුක සකස් වෙන්න තියෙන හේතුව උපදීම. උපදීම නැති කරන්න. ඈ අන්නම උත්තර දෙන්න ඕන දැන්. දුක් විඳින්න අකමැති කම හින්දා තමයි මේ හේරම කරන්නේ. දුක් විඳින්න කැමති නම් කිසි ප්‍රශ්නයක් නෑ, යන විදිහට යන්න පුළුවන්. මේ ඒ එතනින් තමයි පටන් ගන්න. දැන් අපි දුක් විඳින්න කැමතිද? නෑ. එහෙනම් හොයන්න ඕන ඇයි දුක හටගන්නේ? මේ එහෙනම් හටගන්න හේතුව හොයලා ඒ හේතුව නැති කළොත් දුක හටගන්නේ. එහෙනම් ඒ සඳහා කරන්න ඕන මොකද්ද? ඕක තමයි බුදු කෙනෙක් අවබෝධ කරලා පැහැදිලි කරන්නේ. ඕකට තමයි චතුරාර්ය සත්‍ය කියලා අර මහ ලොකු නමක් දාගෙන තියෙන්නේ. දුක කියන්නේ මොකද්ද? ඒ දුක හටගන්නේ ඇයි? නේද? ඒ හේතු නැත්තම් දුක හටගන්නේ නෑ. ඔය ආයේ පටිච්ච සමුප්පාද. දුකයි සමුදයයි. සමුදය තිබුණොත් දුක තියෙනවා. සමුදය නැති වුණොත් දුක උපදී. නිරෝධ උපදින්නේ නැහැ කියන එකට නමක් තමයි නිරෝධය කියන්නේ. උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ කියන එකට නමක් තමයි නිරෝධය කියන්නේ. හරි? තියෙන දේ නැති වුණා නෙවෙයි. උපදී. එතකොට දුක උපදින්න හේතු තියනවා නම් ඒ හේතුව නැති කරපු දවසට දුක උපදී. පැහැදිලි. ඒ සඳහා කරන්න ඕන මොකද්ද කියන එක තමයි මේ මාර්ගය. ඒතර මේ මාර්ගය හොයාගන්න මොන මාර්ගයද? දුක උපදින්නේ නැති මාර්ගය. දැන් දුක උපදින්නේ මොනවා වුණත්ද? ජාතිය තිබුණොත් නේද? ඉපදුණා. එහෙනම් ජාතිය නැති කළොත් දුක හටගන්න. ඒ අපිට ඕන දුක උපදින එක නවත්තන්න. එහෙනම් ඉපදීම නැති කරන්න කියනවා ජාති. අපි නිකන් ආමං උපදින්නේ නැහැ කිව්වට උපදින්නේ නැතුව ඉන්නේ නැහැ නේද? එහෙනම් උපදින්න තියෙන හේතු ටික හොයාගන්න. ඒ ටික අපිට පේන්නේ නැහැ බුදුහාඳුරෝ පෙන්නලා දෙන්නේ. උපදින්නේ භවයේ තිබුණා. භවයේ තියෙන්නේ මොනවා වුණත්ද? උපාදානෙ. අන්නවම දැන් නුවණක් එන්න ඕන. එහෙනම් උපාදානෙ නැති කරන්න ඕන. කුමක් සඳහාද? අර දුක නැති කරන්නයි මේ ටික කරන්නේ. හරි? කවුරුවත් තියපු හින්දා නෙමෙයි. අපි දුකක් විඳිනවා නම් ඒ දුක නැති කරගන්නයි මේ වැඩපිළිවෙල තියෙන්නේ. තම තමයි. මේ සත්වයා දුකෙන් මුදවන්නයි බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේ. නේද? එතකොට අපේ දුක ඉපදිලා තියෙන්නේ අපි ඉපදුනේ. අපි ඉපදුනේ මොකද? භවයේ සකස් වෙන එක. භවයේ සකස් වෙන්නේ මොකද? උපාදානෙ තියෙන්නේ. එහෙනම් උපාදානෙ නැති වුණොත් භවය නැහැ. භවය නැති වුණොත් උපදින්නේ නැහැ. උපදින්නේ නැත්නම් දුක නැහැ. කියලා නුවණක් එන්න ඕන. එහෙනම් උපාදානේ දැන් පැහැදිලිද? උපාදානේ ඇයි උපාදානේ නැති කරන්න ඕන කිව්වොත් ඔබ අතට ඔළුවට එන්නවා. දැනට වචනෙන් හරි මතක තියාගන්න පස්සේ ඔබ තමන්ගේ දැක්මක් වෙන්න. ඉදාට තමයි මාර්ගය වඩන්න පුළුවන්. ඒකට උපාදානේ නැති කරන්න නම් ඉතින් උපාදානේ හටගන්න හේතු ටික හොයලා නැති කරන්න වෙනවා. මොනවා හින්දාද උපාදානේ හටගන්නේ? තණ්හාව. තණ්හාව හින්දා උපාදානෙ හටගන්නවා. එහෙනම් තණ්හාව නැති වුණ දවසක තමයි උපාදානෙ නැති වෙන්නේ. තණ්හාව හටගන්නේ මොනව තිබුණොත්ද? හේද දැන් ඔය පටිච්ච සමුප්පාදේ මං අහන්නේ. තණ්හාව හටගන්නේ මොනව තිබුණොත්ද? මොනව පච්චයද තණ්හා? වේදන. නැව වේදනාව තිබුණොත් තණ්හාව හටගන්නවා. තණ්හාව නැති කරන්න නම් වේදනාව නැති වෙන්න. දැන් ටික ප්‍රශ්න ඇයි ඔබ කොහොමද කරන්නේ කියලා යුණාට එහෙම වෙන්න ඕනේ. නේද? දහමට අනුව එහෙම වෙන්න ඕනේ. බුදුහාඳුරෝ එහෙම තමයි දේශනා කරලා තියෙන්නේ. වේදනාව තිබුණොත් තණ්හාව තියෙනවා, වේදනාව නැති වුණොත් තණ්හාව නැහැ. වේදනා පච්චය තණ්හා, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. එහෙම නැත් දේශනාව තියෙන්නේ. මතිස්සෙම දැන් කවුවක් කියන හින්දා නෙමෙයි මේ දේශනාවට ගලපලා බලන්න. දහමට ගලපලා හොයන්න. එහෙනම් වේදනාව නැති කරගන්න වෙනවා. දැන් කවුරු හරි අහුවොත් ඇයි වේදනාව නැති කරන්නේ කියලා කියන්න පුළුවන් වෙනවා. වේදනාව තිබුණොත් මොකද වෙන්නේ? තණ්හාව උපදිනවා. තණ්හාව තිබුණොත් උපාදාන වෙනවා. උපාදාන තිබුණොත් භව. භවය තිබුණොත් උපදිනවා. ඒක දුනත් අර දුක් ගොඩ එහෙම්මම තියෙනවා. නේද? දැන් අපිට දුකෙන් මිදෙන්න නම් අවශ්‍ය ඔන්න දැන් තැනකට ආව වේදනාව නැති වෙන්න. වේදනාව නැති වෙන්න නම් මොකද වෙන්න ඕන? වේදනාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශ. පස්සපච්චය වේදනා. පස්ස නිරෝධා වේදනා නිරෝධ. නේද? නා ස්පර්ශය නැති කරන්නේ. ස්පර්ශය කියන්නේ අපි දන්නා මේ ආයතන හයෙන් ඇති වෙන්නේ ස්පර්ශ නේද? ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන්. නේද? ඇහෙන් දැකීමට තමයි ওই චක්කු ස්පර්ශය කියන්නේ. චක්කු සංපස්සේ කියලා කියනවා ඇහෙන් දකිනකොට. කනෙන් අහනකොට සෝත සංපස්සේ. කන නිසා ඇතිවෙන ස්පර්ශ. නාසයට කියන්නේ ගහන. නාසය නිසා ඇතිවෙන්නේ මොන ස්පර්ශයද? ගහන සංපස්සේ. ඒතරේ ස්පර්ශය තිබුණත් වේදනාව ඇති වෙනවා. දිවෙන් ඇතිවෙන්නේ මොන ස්පර්ශයද? ජීවපා සම්පස්ස. ඒකට දිවේ මොනවා හරි ස්පර්ශ වුණොත් වේදනාව ඇති වෙනවමයි. නේද? ඒ රස ගැන වේදනාවක් ඇති වෙනවා. වේදනාව කියන්නේ මොකක්ද? වේදනාව කියන්නේ මේ රිදෙන එක විතරක් නෙවෙයි. විඳීම ಜಾති කීයක් තියනවද විඳීම? සැප වේදනා නේද? දුක් වේදනා. නැට අදුක්කම අසුක. දුකක් නැති සැපක් නැති වේදනා. කැනටි එක මැදහත් කියලා කියන්නේ. දුකට දාන්නෙත් නැහැ, සැප පැත්තට දාන්නෙත් නැහැ, මැදහත්. නේද? ඔව්. එක අවේ වේදනා ಜಾති තුන ඇති වෙන්න පුළුවන්. ඒතකොට වේදනා වෙන්නේ ස්පර්ශයක් වුණා. කොහේ ස්පර්ශයක්ද? ආයතනික ස්පර්ශය. එහෙනම් ස්පර්ශය හටගන්නේ මොනවා තිබුණොත්ද? ආයතන. සලායතන පච්චය අපස්සො. ආයතන නැත්නම් ස්පර්ශ වෙන්න පුළුවන්ද? බැ. සලායතන නිරෝධා පස්ස නිරෝධ. හේ. එහෙනම් අපට ආයතන නිරෝධයක් හොයාගන්න වෙනවා. ඒ කියන්නේ ආයතන තියෙනකන් ස්පර්ශ නවත්තන්න බෑ. ස්පර්ශය තියෙනකන් වේදනාව නවත්තන්න බෑ. නේද? කොහොමද ආයතන නිරෝධ කරන්නේ? දිවිනහ ගන්න වෙනව නේද? එහෙම හිතෙන්නත් පුළුවන්. ආයතන දැන් ඇහැ කන නාසය නැති කරගන්නේ කොහොමද? දේසිම වැඩි හිතන්න පුළුවන් දිවිනහ ගත්තනම් හරි කියලා. එහෙම හරියනවා නෑ. ඇයි නැත්තේ? ඒක හොයා ගන්න. ඔව්, එක පැත්තකින් කර්ම සකස් වෙනවා. අනිත් පැත්තෙන් දැන් දිවිනහ ගත්තොත් ආයතන කීයක් නැති වෙනවද? ඇස නැති වෙනවා, කන නැති වෙනවා, නාසය නැති වෙනවා, දිව නැති වෙනවා, කය ශරීරයත් නැති වෙනවා නේද? මන මනසක් නැති වෙයි නෑ. මනස නැති කරන්න බෑ. එයා ගිහිල්ලා තව කයක් අල්ල ගන්නවා. මේ කය නැති වුණාට නේද? ඒ ආයෙ උපදිනවා කියන්නේ. එහෙනම් මේ දිවිනහගෙන මේක කරන්න බෑ නේද? හැබැයි සලායතන නිරෝධයක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්නනවා. සලායතන නිරෝධයක් කරන්න පුළුවන් ජීවත්ව ඉද්දි. ඒක අපි කොහොමද කියලා හොයාගන්න වෙනවා. ඈ සලායතන නිරෝධ වුණොත් නේ පස්ස නිරෝධය නේද? පස්ස නිරෝධ වුණොත් වේදනා නිරෝධයි. වේදනා නිරෝධ වුණොත් තණ්හා නිරෝධයි. තණ්හා නිරෝධ වුණොත් උපාදාන නිරෝධයි. උපාදාන නිරෝධ වුණොත් භව නිරෝධයි. භව නිරෝධ වුණොත් ජාති නිරෝධයි. ජාති ඉදදීම නැති කරන්නනේ ඕන. උපදුණොත් දුක විඳින්න වෙනවා. එන උපදින එක නවත්තන්න වෙනවා. නේද? දැන් ඔන්න අපි ආවා. එහෙනම් සලායතන උපදින එකක් නවත්තන්න වෙනවා. නේද? සලායතන නිරෝධා කියන්නේ සලායතන හට නොගන්න තත්වයකට ඉන්න වෙනවා. සලායතන හටගන්නේ මොනවා නිසාද කියලා ඔන්න ඊළඟට දෙන්නවා. මොනවා හින්දාද? නාම රූප. නාම රූප පත්‍ය සලායත. නාම රූප එහෙම දැනට නිකන් දැනෙන්නේ නැතුව ඇති මේ මොනවද කියලා නේද? අපි බලමු නාම රූපය ඇති වෙන්නේ මොනවා හින්දා කියනවාද? විඥාන. විඥාන කියන එක නිකන් අදහසක් තියෙනවා නේද? මොකද්ද විඥාන කියන්නේ? සිත උපදින්න ඕන. සිත උපදින්නේ මොනවා හින්දාද? විඥානය උපදින්නේ ආයතනය හින්දා නේද? ආයතනයක් නිසාමයි විඥානයක් හටගන්නේ. අපි කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන. ඔය විදිහට විඥාන හයක් ගැන කතා කරනවා නේද? ඒ විඥාන හයයි තියෙන්නේ. ඔය ආයතනයක් හින්දා දැනගන්න ගතියට තමයි විඥාන කියන්නේ. අමුතු දෙයක් නෙමෙයි දැනගන්න ගතිය. අපි ඇහැ නිසා දැනගන්නවා නේද? දැකීම එනකොට දැනගන්නවා, ඇහෙනකොට දැනගන්නවා, කන නිසා දැනගන්නවා. ඒ දැනගන්න ගතියද කියනවා විඤ්ඤාණය. හරි? දැනගන්න ගතිය විඤ්ඤාණය. එතකොට විඤ්ඤාණය ඇති වෙන්නේ සංකාරයෙන්ද කියනවා නේද? සංකාරපත්‍ය විඤ්ඤාණය. සංකාර නැති උන දවසට තමයි විඥාණය නැති වෙන්නේ. ඈ එහෙනම් සංකාරය ඇති වෙන්නේ මොනවා හින්දාද? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඇත්ත ඇති හැටි නොදන්න කම. චතුරාර්ය සත්‍ය නොදන්න කම කියුවත් හරි. ඇත්ත ඇති හැටි දන්නේ නැති කම. දුක මොකද්ද කියලා නොදන්න කම. දුක හටගන්නේ ඇයි කියලා නොදන්න නේද? දුක ගැන දන්නේ නැත්නම් දුක හටගන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් ඉතින් දුක්ඛ නිරෝධයක් ගැන කොහොමවත් දන්නේ නැහැ. මාර්ගයක් උපදින්න විදිහකුත් නැහැ නේද? බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සත්‍යය දුක්ඛේ අඥාන. දුක ගැන නුවණ නැහැ. දුක දන්නේ නැහැ. හරි? දුක ගැන දන්නේ නැත්නම් සමුදය ගැන කොහොමවත් දැනගන්න විදියක් නැහැ. සමුදය දන්නේ නැත්නම් නිරෝධය ගැන කතා කරලා වැඩකුත් නැහැ. ඈ මාර්ගයේ කොහොමවත් උපදින්නේ නැහැ. එතකොට ඕවා නොදන්න කමට කියනවා අවිද්‍යාව. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්න කම. එකට තව වචනයක් කියනවා මේ යථාභූත ස්වභාවය. පවතින ඇත්ත ඇති හැටි යථාභූත ස්වභාවය. ඒක දන්නේ නැහැ. හ්ම්? අපි දන්නවා කියලා හිතන් හිටියට දන්නේ නැහැ. ඒකයි බුදු කෙනෙක් මේවා හොයාගෙන පැහැදිලි කරලා තියෙන්නේ. ඔන්න කැමති නම් දැනගන්න කියලා. නේද? කටිච්ච සම්පාදයේ අධේශ පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි ධර්මයේ දැක්කා වෙන්නේ. ධර්මයේ දැක්කොත් විතරයි මාර්ගඵල ලැබෙන්නේ. නැත්තම් බුදුන් දකින්න පුළුවන් කියලා පෙන්නනවා. එහෙනම් ධර්මයේ දකින්නවා කියන්නේ පටිච්ච සමුප්පාදේ දකින්න වෙනවා. ඒ පච්චයාගීව එකයි නිරෝධාගීව එකයි සැකයක් නැතුව අවබෝධ කරගන්න වෙනවා. දැන් අපි ඔය වචන ටික කියාගෙන එනකොට නම් ටිකක් එක එක තැන ප්‍රශ්න තියෙනවා නේද? කීපයක් ඇහුවා. සලායතන කොහොමද නිරෝධ වෙන්නේ? ඒ වගේ දැන් කීපයක් අහුණා නේද ඔය ටික කියාගෙන එනකොට. ඒවට උත්තර හොයාගන්න වෙනවා. ඉතින් පටිච්ච සමුප්පාදය දකින්න. අවිද්‍යාව තියෙනවා නම් ඔය පටිච්චසමුප්පාදේ ඔක්කොම හට ගන්නව නේද? අවිද්‍යා පත්‍යය කියලා කියාගෙන ආපු දෙයම හට ගන්නවා. ඒ කියන්නේ දුකත් හට ගන්නවා. අවිද්‍යාව දුරු වුණොත් තමයි දුක හට ගන්න ඇත්තේ. ඒකට කියනවා නිවන කියලා. කාටද ඒ කාටද දුක හටගන්නේ? රහතන් වහන්සේ. ඇයි රහතන් වහන්සේට දුක හටගන්නේ නැත්තේ? අවිද්‍යාව තියෙනවද? අවිද්‍යාව ඉතුරු නැතුවම ශේෂයක් නැතුවම නිරුද්ධ කරපු දවසට තමයි කියන්නේ රහත් වුණා. නේද? රහත් වෙනවා කිව්වත් එකයි අවිද්‍යාව දුරු වෙනවා කිව්වත් එකයි. රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව ඉතුරු නැතුව දුරු කරපු මනස. නේද? එදාට කියනවා දුක ඉතුරු නැතුව නිරෝධය. අය අවිද්‍යාව අවිද්‍යා පත්‍යය විදිහට දුක කියනවා. අවිද්‍යා නිරෝධන දුක නිරෝධ වෙන්න ඕනේ. මේ නිරෝධ කරපු මට්ටම අවිද්‍යාව දුරු වුණ මානසික මට්ටම තමයි රහතන් වහන්සේගේ මනස. නේද? එහෙම වෙන්න ඕන නේද? එහෙනම් දැන් අපි අවිද්‍යාවේ ඉන්නා නම් අවිද්‍යාව දුරු වෙනකන් වැඩ පිළිවෙලක් තමයි මේ මාර්ගය කියන්නේ. නිවන් මාර්ගය කියන්නේ. එතකොට දැන් ඔය පටිච්ච සමුප්පාදය ගැන කෙටියෙන් මම ඔය කිව්වේ. එහෙනම් ඔය පච්චයා කියන එක වගේම දැන් නිරෝධාපත්ත දැනගන්න ඕන. මේවා තිබුණොත් මේවා තියෙනවා, මේවා නැත්තම් මේවා නැහැ කියන නුවණ එන්නේ. ඒක කෙටි කරලා ගත්තොත් අවිද්‍යාව තියෙනකන් දුක තියෙනවා, අවිද්‍යාව නැති වුණොත් දුක උපදින්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය කිව්වත් ඕකම තමයි. ඈ දුකයි සමුදයයි, සමුදය නැත්තම් දුක්ඛ නිරෝධය. එහෙනම් ඒ සඳහා තියෙන මාර්ගය මොකක්ද කියන එක තමයි මේ දුක නැති කිරීමේ මාර්ගය කියන්නේ. ඔය ටික පැහැදිලිද? දැන් මම ඔය නිකන් කිව්වේ දහමේ කියලා තියෙන ඒවා. ඔයා අහලා තියෙනව නේද? අහලා නැති මොනවා හරි කිව්වද? ඈ? තමන් නොදන්න මොනවා හරි කිව්වද? කිව්වනම් අහන්න. ඒවා පැහැදිලි කරගන්න. ආ අමුතුවෙන් මොනවා හරි කිව්වද? දන්න දේවල්ම නේද මේ කියලා තියෙන්නේ? මොනවාරි කිව්වනා හා ඈ ප්‍රශ්න තියෙනවා දන්න දෙයමයි කිව්වේ හැබැයි ওই විදිහට අහලත් නැහැ නේද අමුතුවෙන් මුකුත් කිව්වෙත් නැහැ බුද්ධ දේශනාව නැත්නම් පටිච්චසමුප්පාද කියන එක තියෙන එකමයි අනිත් පැත්තට කිව්වේ. බෑ ඔහම අහලා නැත්තේ මොකද අපි වෙන වෙන දේවල් අහලා තියෙන හින්දා. ඒවට ටිකක් ගැලපෙන්නේ. සමහර අහලා තියෙන ඒවට ගැලපෙන්නේ. ඒ කියන්නේ එක එක පැහැදිලි කිරීම් වලට සමහර විට ගැලපෙන්නේ නැහැ ඔය කියපු. නේද? එහෙම තැන් ටිකක් තිබුණා නේ. එකක් තමයි අර වේදනාව වේදනාවයි තණ්හාවයි අතර සම්බන්ධය. තණ්හාව නැති කරගන්න ඕන එනට වේදනාව නැති කරගන්න කියලා කවුරුත් කියලා නැහැ නේ. එහෙම අහලාද? ඔක තමයි අපිට තියෙන ප්‍රශ්න. බුදුහාමුදුරුවෝ නම් එහෙම කියලා තියෙනවා මේ කියා දෙන කවුරුත් ඔබ කියන්නේ. කියන්නේ වේතනාව තිබුණට කමන්නේ තණ්හාව නැති කරගන්න. දෙතන පොඩ්ඩක් ගැලපෙන්නේ නේ ඉදහලා තියෙන එකට. ඊළඟට ඔය සලායතන නිරෝධයක් ගැන ඒවා කතා කරන්න ඉවත් නැහැ. ඒ එහෙම කියලා ඒවා පැත්තකින් තියන ධර්මයේ දකින්න නම් බෑ. නේද? අපි ඒවා හොයන්න ඕන නුවණින් විමසන්න. එහෙනම් අපි එන අවිද්‍යාවෙන් ටිකක් පටන් ගමු. අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදන්න කම නැත්නම් ඇත්ත ඇති හැටි නොදන්න කම. නේද? එහෙනම් පැහැදිලි නේද? අවිද්‍යාව තිබුණොත් දුක හට ගන්නවා. අවිද්‍යාව දුරු වුණොත් දුක හට ගන්න විදියක් නැහැ. රහතන් වහන්සේ. නේද? අවිද්‍යාව තියෙනකන් දුක හට ගන්නවා. මේ හේතුඵල සම්බන්ධ පටිච්ච සමුප්පාද. විනාශයෙන් සතිය ඉඳන් හොදි. අවිද්‍යාව තියෙනවා නම් දුක තියෙනවා. අවිද්‍යාව නැත්තම් දුක තියෙන්න පුළුවන්. බැ. ඒ තමයි පටිච්ච සමුප්පාදය. විනාශයෙන් සතිය ඉඳන් හොදි. විනාශයෙන් අසතිය ඉඳන් නැහොදි. මේ තියෙනවා නම් මේ තියෙනවා. මේ නැත්තම් මේ නැහැ. නේද? අවිද්‍යාව දුරු වෙන්න නම් දැන් කිව්වා චතුරාර්ය සත්‍ය ගැන දැනගන්න. එහෙනම් අපි දුක කියන්නේ මොකද්ද කියලා දැනගන්න වෙනවා. අපට ඕන විදිහට නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. නේද? බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අපි දුක්ඛේ අඥානං කියලා. එහෙනම් දුක්ඛේ ඥානං ඇති කරගන්න වෙනවා. නේද? දුක කියලා මොකද්ද බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ? කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුකයි. ඊට කලින් කියනවා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස වේවි. එහෙම නැත්නම් අප්‍රියං හා එක්වීම ප්‍රියංගෙන් වෙන්වීම කැමැති දේ නොලැබීම. නේද? ඔවා ටික කියලා තමයි කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයමයි දුක. කෙටියෙන් කියපු එකේ තමයි නියම ධර්මයේ තියෙන්නේ. අවබෝධ කරගන්නත් ලේසි නැත්තේ උතන. එහෙනම් දුක අවබෝධ කරගන්න නම් පංච උපාදානස්කන්ධේ දුකයි කියන එක දැනගන්න වෙනවා. නේද? පංච උපාදානස්කන්ධ කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. එහෙනම් ওই ටික කොහේ හරි හටගත්තා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය හටගත්තේ මොකද්ද? දුක. ඒකට පංච උපාදානස්කන්ධ කියනවා නම් ඔය හටගෙන තියෙන්නේ දුක. නේද? දැන් අපි බලමු රූපය හටගන්නේ කොහෙද? නැත්තම් වේදනාව හටගන්නේ කොහෙද? සංඥාව හටගන්නේ කොහෙද? සිතේ. කොයි වෙලාවේද? සිතක් උපදින වෙලාවේනේ. සිතක් උපදින්නේ කොයි වෙලාවේද? දකින්න කොට එන කොට නේද? අපිට ගඳ සුවඳක් දැනෙනකොට, රසක් දැනෙනකොට, ස්පර්ශයක් දැනෙනකොට හිතෙන් හිතනකොට නේද? ওই විදිහට කිව්වේ මොකද්ද? ආයතන හයින් එකක් වැඩ කරනකොට නේද? එන ආයතනෙන්කින් එකක් වැඩ කරනකොට ওই පහ හටගන්නේ. අපි බලමු කොහොමද හටගන්නේ කියලා. ඇහෙන් මොකක් හරි දකින්නකොට මොනවාද හටගන්නේ? විඥානේ හටගන්නවා. චක්කු විඥානේ. මොනවාද දැනගන්නේ? දැක්කා කියනකොට මොනවාද දැනගන්නේ? රූපයක් තියෙනවා කියලා දැනගන්නවා නේ. කොහේ තියෙන රූපයක්ද? තමන් තුළද එළියේද? ඇහෙන් දැක්කම දැනගන්නේ? බාහිර නේ. එළියේ තියෙන රූපයක් දැනගන්නා නේද? දැන් මොහොම බැලුවොත් මොකක් හරි තියෙනවා. මෙතන චෛත්‍යයක් තියෙනවා කියලා දැනගන්න. ඔය ඇහෙන් දැක්කපු හින්දා නේද? දැන් චෛත්‍ය කොහෙද තියෙන්නේ?